නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවි සුද්ධං හෝසීතිති ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි හැම දිනම තුනුරුවන් කෙරෙහි සදහැ සිත් උපදවාගෙන බොහෝම වූමනාවෙන් අද මේ ධම ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි අද මේ ධර්ම දේශනාව තුළින් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ ජීවිතේ අපිට අහන්ට සුලබ නොවන විදිහේ වටිනා ධම් කොටසක්. විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් මම විස්තර කරලා පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙනවා නිර්වාණය නමැති ධර්මතාවයේ යථා ස්වභාවය. කුමක් නිසාද? අද දවස දිහා බලනකොට අපිට බොහෝ සෙයින් මාර්ගය ගැන අහන්නට ලැබෙනවා. ඒ වගේම මග වඩන පිළිවෙලත් අපිට අහන්නට ලැබෙනවා. ඒත් නිවන කියන ධර්මතාවය මොකද්ද කියන කරුණ අපිට අහන්නට ලැබෙනවා ගොඩාක්ම අඩුයි. ඒ නිසා අද දවසේදී මේ ධර්ම දේශනාවේ මම බලාපොරොත්තු වෙනවා නිවන කියන ධර්මතාවය ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්නට. පින්වතුනි අපි මේ උපමාව ගැන පොඩ්ඩක් ඉස්සර වෙලාම නුවණින් කල්පනා කරලා බලමු. අපිට වමනා වෙලා තියෙනවා අපිට අවශ්‍යයි මේ රටේ ඉන්න ඥානවන්තම පුද්ගලයා හම්බ වෙන්නට. අපි දැන් ඥානවන්ත පුද්ගලයා හොයන්නට යනවා. නමුත් අපි මේ ඥානවන්ත පුද්ගලයා ගේ නම මොකද්ද කියලා දන්නෙත් නැහැ. එයාගේ ගෝත්‍රය මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒ වගේම මේ පුද්ගලයා උස කෙනෙක්ද? එහෙම නැත්නම් මිටි කෙනෙක්ද? ශරීර වර්ණය මොකක්ද? එහෙම නැත්නම් දේහ ලක්ෂණ මොනවද කියලා අපි විස්තර දන්නෙත් නැහැ. මේ පුද්ගලයා බහුලව වාසය කරන ප්‍රදේශය මොකක්ද? පළාත මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් මේ පුද්ගලයා ගැන කිසිම තොරතුරක් විස්තරයක් දන්නේ නැතුව අපි ඥානවන්ත පුරුෂයා හොයන්ට කියලා ගියොත් පින්වතුනි බලන්ට මේ අපේ සෙවීම දිහා අපිට මේ පුද්ගලයා ඉන්න පළාත ගැන හෝ තොරතුරක් කාගෙන් හරි අහගන්න පුළුවන් කමකුත් නැහැ විස්තරයක් නොදන්න නිසා. ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයා හම්බ වුණත් අපිට හඳුනගන්න පුළුවන් කමකුත් නැහැ. කුමක් නිසාද? මේ පුද්ගලයා ගැන අපි කිසිම තොරතුරක් දන්නේ නැහැ. එතකොට පින්වතුනි හොඳට බලන්න මේ සෙවීම අපිට වෙහෙස පිණිස පවතිනවා අපේ අසාර්ථක උත්සාහයක් බවට පත්වෙනවා මිසක කවදාවත් අපිට සාර්ථකත්වයකට එන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි මං ඒකට උපමා කරන්නේ පින්වතුනි මේ නිවන කියන්නේ මොකක්ද කියන ධර්මතාවය මනාව දැනගෙන තමයි පින්වතුනි නිවන් දකින්න මඟ වඩන්නට ඕනේ. එහෙම නැත්නම් නිවන කියන්නේ මොකක්ද කියන කරුණ දන්නෙත් නැත්නම් ඒ නිවනේ ලක්ෂණ මොකක්ද කියලා දන්නෙත් නැතිනම් හරියට නිවන් දකින්න මාවතේ ස්වභාවය පිළිබඳව අපි දන්නෙත් නැතිනම් අපි හරියට කිසි විස්තරයක් නොදන්න අර ඥානවන්ත පුරුෂයා හොයන්ට ගියා වගේ සිද්ධියක්. පින්වතුනි මෙහෙම අපි මනාව නිවන පිළිබඳව නුවණින් හරියට තේරුම් නොගෙන අද මේ ධර්ම හොයන්ට යෑම නිසා අපේ මේ ශාසනය දිහා බලන්ත පොඩ්ඩක් බොහෝ ප්‍රශ්න ගැටළු ඇති වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී පාවා නුවරදී නිගණ්ඨනාත පුත්‍රයන් පුත්‍රයෝ කාලක්‍රියා කළා, කලුරිය කළා. ඒ අවස්ථාවේදී එයාගේ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? තමන්ගේ ශාස්ත්‍රවරයා කලුරිය කළාට පස්සේ ඔවුනොන් විවාදාපන්න වුණා. නුඹ මේ ධර්මයේ දන්නේ නැහැ, නුඹ මේ විනය දන්නේ නැහැ, නුඹ මේ ධර්ම විනය දන්නේ නැහැ කියලා ඔවුනොන් කලහ කරන්ත විග්‍රහ කරන්ත පටන් ගත්තා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කාරණාව සැලකරලා ස්වාමීනි තථාගතයන් වහන්සේ පිරිනුවම්පා වදාළාම අපේ මේ ශාසනයටත් එහෙම වෙයිද කියලා ප්‍රශ්න කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම වෙන්නේ නැහැ. ආනන්ද විනය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නයේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. නමුත් මාර්ගයේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් දෙවි මිනිසුන් සහිත ලෝකයාටම ඒකයි ප්‍රශ්නේ වෙන්නේ කියලා පැනෙව්වා. පින්වතුනි අද මේ දහම දිහා අද අපේ ශාසනය දිහා බලන්ට අද හැමතැනකම බොහෝ ප්‍රශ්න ගැටළු ඇති වෙච්ච බවක් පෙනෙනවා. කෙනෙක් තර්ක කරනවා අන්තරාභවයක් තියෙනවද නැද්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා කුසලයත් අකුසලයත් දෙකක්ද එකක්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා මනෝකයක් තියෙනවද නැද්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා දිව්‍ය ලෝකෙ කියලා එකක් තියෙනවද? එහෙම නැත්තම් නැද්ද? මේක මනුස්ස ලෝකෙමද තියෙන්නේ කියලා තර්ක කරනවා. ඒ වගේම සමහර කෙනෙක් අපාය කියලා එකක් නැහනේ, මේ මනුස්ස ලෝකෙමනේ තියෙන්නේ, අපාය කියලා එකක් තියෙනවද? මේ විදිහේ වාද ඇති කරගන්නවා. ඒ වගේම සාංගික දාන දෙන්න හතර නමක්ම ඉන්න ඕනේද නැද්ද? මෙන්න මේ වගේ නොඑක් විදිහේ ප්‍රශ්න රාශියක් අද ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්න ආරම්භය ඔවුනුන් එක එක විදිහේ මතභේද ඇති කරගන්නවා, විවාද ඇති කරගන්නවා. සිංහතුනි ඒ විතරක් නෙමෙයි, හොඳට සිහි කරලා බලන්න නිවන ගැනත් ඇත්තටම අද දවසේදී බොහෝ ප්‍රශ්න තියෙනවා. සමහර කෙනෙක් කියනවා නිවන කියන්නේ පොදු මනස කියනවා. තව කෙනෙක් කියනවා නිවන කියන්නේ මේ අවකාශ ධාතුව. අවකාශ ධාතු වගේ තැනක්. අවකාශ ධාතු ඇති වෙන්න දෙයක්වත් නැහැ, නැති වෙන්න දෙයක්වත් නැහැ. නමුත් මේ අවකාශය වගේ තැනක් තමයි නිවන කියන්නේ කියලා පනවන තැන් තියෙනවා. තව සමහර කෙනෙක් කියනවා මේ කිසිවක් නැති හිස් බව තමයි අහස මේ නිවන කියන්නේ කියලා. තව සමහර කෙනෙක් පවසනවා ඇති වෙන හැම දෙයකම නැති බව බැලීම තමයි නිවන කියලා කියන්නේ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන බව බලන්ට කියලා පෙන්නනවා. නමුත් අපි මේ කරුණ ගැන පොඩ්ඩක් විමසිලිමත් බැලුවොත් පින්වතුනි පොදු මනස නිවන කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? මනස කියන්නේ විඥානය කියන්නේ චිත්තය කියන්නේ එකම ධර්මතාවයකට. පින්වතුනි හිත නැතිනම් විඥානේ නැත්තම් මනස ප්‍රත්‍යයෙන් හේතුවකින් ඇතිවෙච්ච දෙයක්. ඒ වගේම සංකත දෙයක්. එතකොට ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. ඒ නිසා පොදු මනස කියන දේ නිවන වෙන්නේ නැහැ. අවකාශය දිහා බලන්ට යම්කිසි කෙනෙක් මේ හිස් වූ අවකාශයට හිත තැබුවොත්, අවකාශය අනුව ගිය සිතක් පැවැත්වුවොත් එයාට ආකාසඤ්ඤායතන කියන චේතු විමුක්තිය ඇති කරගන්න පුළුවන්. ඒක එහෙම හින්ද නිවන වෙන්නේ නැහැ. පින්වතුනි මේ කිසිම දෙයක් නැති හිස් බවට අපි හිත තැබුවොත්, කිසිවක් නැති හිස් බව අරමුණු කළොත් නත්ති කිංචි කියන ආකින්චායතන සමාපත්තිය උපදවා ගන්න පුළුවන් නිසාක ඒක නිවන වෙන්නේ නැහැ. ඊගාව කරුණ තමයි පින්වතුනි මේ ඇති වෙන හැම දෙයකම නැති බව බලන එක, නැතිනම් Nirodhe උපදින දෙයක Nirodhe බලන එක නිවන කියලා අපි හිතනවා. පින්වතුනි ඒ ධර්මතාවයේ නිවන වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි හොඳට ටිකක් සිහි කරලා මේ කරුණ ගැන නුවණින් බලමු. කුමක් නිසාද කියලා පින්වතුනි ඇතිවන දෙයක නැති බව තුල නත්ති කියන ප්‍රත්‍යය දෙනවා. ඒ නිසායි ඇතිවෙන හැම දෙයකම නැති බව බැලීම නැති බව නිවන වෙන්නේ නැහැ. ඒකද හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවයක් නිසා. මොකද මේ ලෝකයේ තියෙනවා පින්වතුනි ධර්මතාවයක්, සංකත ධාතුව තුල යමක් ඇතිවීමෙන් ඇතිවන ධර්මතාවයකුත් තියෙනවා, යමක් නැතිවීමෙන් ඇතිවන ධර්මතාවයකුත් තියෙනවා. එතකොට ඇතිවෙච්ච දෙයක නැති බව කියන එක පින්වතුනි ඒ ත්‍ත්වයෙන් උපන්න එකක්. ඔකට පෙන්නනවා නත්ති කියන ප්‍රත්‍යය යෙදিলা තමයි මේ නැති බව ඇතිවලා තියෙන්නේ. අපි ඒක සරල උපමාවකින් අරගෙන බැලුවොත් පින්වතුනි අඳුර කියන ධර්මතාවයේ නැතිවීමෙන් තමයි ආලෝකය කියන කාරණාව ඇති වෙලා තියෙන්නේ. එතකොට ආලෝකය කියන කාරණාව ඇති උනේ අඳුර නැතයි කියන මෙන්න මේ ප්‍රත්‍යයේදීලා. එතකොට අඳුර ඇති වෙනවා නම් ආලෝකය නැති වෙනවා කියන මේ ප්‍රත්‍යය යෙදිලයි අඳුර ඇති වෙලා තියෙන්නේ. එතකොට යමක් නැතිවීමෙන් ඇති වෙන ධර්මතාවයන් තියෙනවා කියලා මෙන්න මේ නිසා අපි නුවණින් දත යුතුයි. එතකොට ඇති දෙයක නැති බව බලන්ට පින්වතුන් ඒ තරම් අමාරු කමක් නැහැ. අපි කාටත් පුළුවන් ඇති දෙයක නැති බව බලන්නට. අපි ගයක් හෝ ගහක් හෝ තිබුණොත් මේක කඩලා බිඳලා විසිකලා දැම්මොත් මේ තියෙන දේ නැහැ නැති වුණා කියලා අපි කාටත් ඒක බලන්න බැරි නැහැ. ඇති බව නිවන නම් මේ නිවන කාටත් එහෙනම් පහසෙන් ගන්න පුළුවන් තැනක් දෙයක් වෙනවා. ඒ නිසා පින්වතුනි ඇති බව තුලට සාපේක්ෂව නැති බව කියන කාරණාව හම්බ වෙනවා. ඒ නැති බව නිවන වෙන්නේ නැහැ. ඒක කොයි කාටත් පහසෙන් දකින්න පුළුවන් හම්බ වෙන දෙයක්. එතකොට මෙන්න මේ වගේ අපිට මේ නිවන ගැන නොඑක් අදහස් නොඑක් මති මතාන්තර පවතින යයි සිංහතුනි නිවන් දකින්න මාර්ගයේදී නොඑක් විදිය ධර්මයේ සම්මර්ෂණය කිරීමේ දෝෂයක් නැහැ. නොඑක් කෙනා නොඑක් නොඑක් විදියට ධර්මයේ සම්මර්ෂණය කරන්න පුළුවන්. නමුත් මෙන්න මේ වගේ නිවන ගැන විමුක්තිය ගැන අපේ නානත්වයක් තියෙනවා නම් මෙන්න මෙතන තමයි පින්වතුනි මේ ශාසනයේ අපිට ඒකත්වයකට එන්න බැරි වෙච්ච සමගි ප්‍රතිපදාවක් නැති වෙන්න හේතුව. පින්වතුනි ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වුනේ? පින්වතුනි මේ ශාසනය මෙහෙම වෙන්නේ මේ ශාසනයේ මනාව නොදන්න කම නිසායි. මේ ශාසනයේ මනාව නොදකින කම නිසායි. එහෙනම් කොහොමද අපි මේ ශාසනය ගැන යම් පමනකෝ දැනුමක් දැකීමක් ඇති කරගන්නේ? අපිට හැකි පමණකින් මම අද මේ ශාසනය පිළිබඳව නිර්වාණය කියන ධර්මතාවය පිළිබඳ යම් කිසි මට්ටමක හෝ යම් ප්‍රමාණයකින් හෝ විවරණයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පින්වතුනි අපි ඉහත මාතෘකා කළ සූත්‍ර පාඨය සිහි කරලා බලමු. මම අද මේ සූත්‍ර පාඨය තෝරගත්තේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. මේ මෙසේ මේ වට්ට තුන දොළොස් ආකාරයට ඇත්ත ඇති සැටිය දැකීමෙන් මේ ඥාන දර්ශනය පිරිසිදු වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්තුනි මොකද්ද මේ වට්ට තුන කියලා කිව්වේ? එකට පෙන්නනවා සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. එතකොට අපි මින් මේ ධර්මතාවයයි නුවණින් දැනගන්නට නුවණින් දැකගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. සත්‍ය ඥානය කියන්නේ මොකද්ද කියන කරුණ. එතකොට සත්‍ය ඥානය අනුව ධර්මතා හතරක් කියදලා තියෙනවා. මේ දුකයි කියලා දැනගන්නට දැකගන්නට ඕනේ. මේ දුක ඇති වෙන ධර්මතාවයයි කියලා දැනගන්නට දැකගන්නට ඕනේ. ඒ වගේම මේ දුක නැති කරන මේ දුක නැතිවීමයි දුකේ නැතිවීමයි කියලා දුකේ නැතිවීම දැනගන්නටත් ඕනේ. මේ දුක නැති කරගන්න නැති කරන්ට යන මාර්ගයයි කියලා මාර්ගය ගැන දැනගන්නටත් ඕනේ. ඇත්ත ඇති හැටි මේ ධර්මතාව ටික දැනගත්ත පමණකින් කියන සත්‍ය ඥානය කියලා. පින්වතුනි අපි තුලටත් සත්‍ය ඥානය උපදින විදිහට ඇත්ත ඇති හැටි දකින්න නුවණ උපදින විදිහට නිවන කියන ධර්මතාවය අපිටත් මනාව අවබෝධ වෙන විදිහට අපි මේ ධර්මය ටිකක් සම්මර්ෂණය කරලා බලමු. කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන ධර්මතාවයන් විස්තර කරන්නට පෙර සත්‍ය ඥානය මොකද්ද කියලා මනාව අපි තේරුම් කරගත යුතුයි. කුමක් නිසාද? සත්‍ය ඥානය ලබාගත් කෙනාට කෘත්‍ය ඥානය කරන්නට යමක් හම්බ වෙනවා මිසක යමක් කිරීමෙන් ඇත්ත දකින්නවා නෙමෙයි, ඇත්ත දැනගන්නවා නෙමෙයි. ඉස්තර වෙලා ඇත්ත දැනගෙන ඉවර වෙලා ඊට අනුව කටයුතු කරන්නට ඕනේ මිසක. අපි තව පැත්තකින් කතා කළොත් නිවන දැනගෙන ඊට යන මාර්ගේ වඩන්නට ඕනේ මිසක මාර්ගේ වඩලා නිවන හම්බ වෙනවා නිවන දැනගන්නවා නෙමෙයි. අපිට මේ ධර්මයේ පරිශ්‍රණය කළාම මේ බව මනාව තේරුම් යයි. අපි එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කොහොමද මේ සත්‍ය ඥානය දැනගන්නේ දැකගන්නේ? මේක තමාගේ ජීවිතය තුළින්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි දුකත් දුකේ ඇතිවීමත් දුකේ නැතිවීමත් දුක නැති කරන මාර්ගයත් මේ බඹයක් පමණ සිරුර තුලින් පනවා වදාරමේ කියලා. එහෙනම් දැන් අපි මේ දුක දුකේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මාර්ගයත් අපි අපේ ජීවිතය තුලින් දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා අපි ඉස්සෙල්ලාම සම්මර්සණය කරලා බලමු සත්‍ය ඥානේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා, දේශනා කළා, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. පින්වතුනි, ඉපදීමද දුකයි, ලෙඩවීමද දුකයි, මහලු බවද දුකයි, මරණයද දුකයි, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන බලාපොරොත්තුන කැමති දේ නොලැබීම, සෝක කිරීම, හැඳීම, වැළපීම, කායික මානසික මේ වගේ දුක්, ඒ වගේම කෙටියෙන් කියන මේ ස්කන්ධ පරිහරණයම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. අපි එක කොහොමද වචනයට නැතුව අපේ ජීවිතයෙන් අපි මේ දුක දකින්නේ? මේ දුක අපේ ජීවිතයෙන් දැක්කොත් තමයි පින්වතුනි දුකේ කලකිරෙන්නේ. දුකේ කලකිරුණු දුකේ නොයැලෙනවා, දුකේ නොයැලුණු දුකේ මිදෙනවා මිසක පින්වතුනි දුක නොදන්න කෙනාට දුකින් මිදීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද මේ ගැන නුවණින් බලන්නේ? පින්වතුනි මේකට හොඳ සූත්‍රයක් පෙන්වනවා සංයුත්ත නිකායේ ආදිත්ත කියන සූත්‍රයේදී. මේ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ඇස ඇවිල ගන්නා ලදී, රූපය ඇවිල ගන්නා ලදී, චක්කු විඥානය ඇවිල ගන්නා ලදී. කුමකින් ඇවිල ගන්නා ලදීද? ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, ශෝකයෙන්, මරණයෙන්, පරිදේවයෙන්, මේ වගේ නොයෙක් දුක් දුම්නස් වලින් මේ ඇස ඇවිල ගන්න ලදී කියලා පෙන්වනවා. අපි හොඳට බලමු පින්වතුනි, මෙන්න මේ කාරණාව හොඳට සිහි කළා හොඳ නුවණින් බලන්න. පින්වතුනි, මේ ඇහි ඉපදීමම අපිට දුක නෙමෙයිද? ඇහැ උපන්නට පස්සේ මේ ඇහි දිරණ බවක් තියෙනවා නම්, ඇස් නොපෙනී යන බවක් තියෙනවා නම් පින්වතුනි මේක ජරාව නෙමෙයිද? මේ ඇහි නොඑක් ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවා නම් පින්වතුනි මේක ව්‍යාධිය නෙමෙයිද? මේ ඇහි නැතිගෙන බවක් තියෙනවා නම් මේ ඇහි නැතිවීම නෙමෙයිද? පින්වතුනි මේ ඇහැ නිසා අප්‍රිය අමනාප ධර්මයන් ගැටීමෙන් එන දුක අපිට ඉන්නේ නැද්ද? පින්වතුනි හොඳට සිහි කළා බලන්න, මේ ඇස නිසා ප්‍රියමනාප රූප නොලැබීමෙන් එන දුක එන්නේ නැද්ද? මේ ඇස නිසා ශෝක කරන්නට, වැළපෙන්නට කරුණ අපිට උපදින්නේ නැද්ද? පින්වතුනි කෙටියෙන් කියනවනම් මේ ඇහි පරිහරණයම දුක නැද්ද? එහෙනම් අපිට හොඳට නුවණට පෙනෙන්නට ඕනේ ඇහැ කියන එක ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක්, ප්‍රත්‍යයෙන් උපදින එකක්, ආහාර ප්‍රත්‍යයෙන් උපදින්නේ. ඒ වගේම ඇහැ කියන්නේ ජරාව ස්වභාව කොට ඇති දෙයක්, දිරණ එකක්. ඇහැ කියන්නේ රෝගයේ ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයක්, ලෙඩ වෙන ධර්මතාවයක්. ඇහැ කියන්නේ නැසෙන බිඳෙන ධර්මතාවයක්, මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවයක්. ඇස කියන්නේ අප්‍රියං හා එක්වීමේ දුක ලබා දෙන ධර්මතාවයක්. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ලබා දෙන ධර්මතාවයක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසය ලබා දෙන ධර්මතාවයක් පින්වතුනි මේ ඇහැ කියන්නේ. ඒ වගේම හොඳට සිහි කරලා බලන්න පින්වතුනි මේ කන කියන එක. කන කියන එක ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්, ආහාර ප්‍රත්‍යයෙන් උපන්නේ. මේ කනේ ඉපදීමම පින්වතුනි අපිට දුකේ ඉපදීමයි. මේ කන උපන්නට පස්සේ පින්වතුනි මේ කනේ දිරණ බවක් වෙනවා නම් මේක අපිට දුක නෙමෙයිද? කන් නැසෙන බවක් තියෙනවා නම්, කනේ දිරණ බවක් තියෙනවා නම් මේක අපිට දුක නෙමෙයිද? එහෙනම් මේ කනේ නොඑක් ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවා නම් මේක ව්‍යාධිය නෙමෙයිද? එහෙනම් මේ කන නැසෙන බවක් තියෙනවා නම්, නැති වෙන බවක් තියෙනවා නම් මේක මරණය නෙමෙයිද? නැතිවීම නෙමෙයිද? එහෙනම් මේ කන නිසා අප්‍රිය අමනාප ස්පර්ශ හෝ ප්‍රියමනාප ස්පර්ශ නැති බව අපිට ලැබෙන්නේ නැද්ද? එහෙමනම් මේ කන නිසා ශෝක පරිදේව දුක් දුම්නස් අපිට හම්බ වෙන්නේ නැද්ද? පින්වතුනි එහෙනම් කන කියලා කියන්නේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, මරණයේ ස්වභාව කොට, ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසය ස්වභාව කොට ඇති ධර්මතාවයක් කියලා අපිට නුවණට පෙනෙනවා. ඒ වගේම පින්වතුනි හොඳට සිහි කරලා බලන්න, මේ නාසයේ දිව ශරීරය කියන මේ ධර්මතා ටික මේ ධර්මතාවයන්ගේ ඉපදීමත් ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතාවයක්. පුරාණ කර්මපත්තෙන් ඒ වගේම වර්තමාන ආහාරය නිසායි මේ ධර්මතා ටික උපදින්නේ. පින්වත්නි මේ නාසයේ දිව ශරීරය කියන මේ ධර්මතාවයන්ගේ දිරන බවක් වෙනවා නම් ඒ වගේම ලෙඩ වෙන බවක් බින්දින නැති වෙන නැසෙන බවක් වෙනවා නම් ඒ වගේම මේ ධර්මයන් නිසා අප්‍රියමනාප ස්පර්ශයන් ලැබෙන බවක් තියෙනවා නම් ප්‍රියමනාප ස්පර්ශ නොලැබෙන බවක් තියෙනවා නම් ඒ වගේම මේ ධර්මයන් නිසා මේ ආයතනයන් නිසා ශෝක කරන්නට හඬන්නට වැළපෙන්නට වෙනවා නම් පින්වතුනි මෙන්න මේ ටිකට කියනවා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ පරිදේව වූ ධර්මතාවයන් කියලා. මෙන්න මේකයි පින්වතුනි දුක කිව්වේ. එහෙනම් දැන් පුද්ගලයෙක් නෙමෙයි අපිට පේනවා මෙන්න මේ ටික දුක කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශය කියපේක හැම නැති එළදෙනක් වගේ දකින්ට කිව්වා. හැම නැති එළදෙනක් ජලයට බැස්සොත් ජලයේ ඉන්න සත්තු කොටනවා. ගහකට හේතුනොත් ගහේ ඉන්න සත්තු කොටනවා. බිම නිදාගත්තොත් බිම ඉන්න සත්තු කනවා. එතකොට අහස ඇසුරු කරගෙන සිටියොත් අහසේ සිටින කපුටු ගිජුලිහිණි වගේ සත්තු කොටනවා. එතකොට මේ සතා යම් යම් තැනකට හේතුනොත් ඒ හැමතැනින්ම දුක එන්නේ. ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක් වූ ආයතන ටික උපන්නොත් උපන්න හැම තැනම දුක පවතිනවා. යම් යම් තැනක ස්පර්ශුනොත් ඒ හැම තැනකම දුක එනවා. හරියට අර හැම නැති එළදෙනක් වගේ කියලා. හොඳට සිහි කරලා බලන්න පින්වතුනි මෙන්න මේ දේ පුළුවන්ද කියලා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද? යම් කිසි පෙරලෙන බෝලයක් හරි පෙරලෙන වාහනයක් ඇතුලේ අපිට නොපෙරළී ඉන්න පුළුවන්ද? එහෙම පුළුවන් වෙන්නේ නැහැ. පෙරලෙන දෙයක් ඇතුලේ ඉන්න කෙනා નિરાයාසෙම පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. පින්වතුනි මේ දුක නම් අපේ ජීවිතය. මේ පෙන්නපු ජරා මරණ ස්වභාවය නම් අපි මම කියන තැන. මේ ආයතනයන්ගේ ඉපදීමක් වෙලා නම් පින්වතුනි දැන් දුක නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. පෙරලෙන දේ ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන් කමක් නැහැ වගේ. පින්වතුනි දුක කියන එක උපන්නට පස්සේ දැන් දුක් නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. හොඳට බලන්න පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ දුකයි කියලා පනවලා තියෙන්නේ මොකටද? මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා. මේ ලෝකේ පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා. මේ ඇති වෙන හැම දෙයක්ම පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා. කෙටියෙන් කියනවා ජරා මරණයන්ගේ පැවැත්ම දුකයි කියලා පෙන්නලා තියෙනවා. මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ආයතන හයේ ඇතිවීමට ආයතන හයේ පැවැත්මට නැවත නැවත දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. පින්වතුනි අපි පොඩි උපමාවක් අරගෙන බලමු. ලොකු ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නෙක් යනවා. දෙන්නෙක් ගියාම දැන් එක්කෙනෙක් ගිනි ගොඩ ඇතුළේ ඒ පැත්තට මේ පැත්තට පැනපැන උත්සාහවත් වෙනවා නොපිච්චෙන්න. කෙනෙක් කිසිම උත්සාහයක් නැතුව ඔහේ ඉන්නවා. දැන් හොඳට බලන්න පින්වතුනි මේ දිහා ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් ගිනි ගොඩ ඇතුළේ නම් වාසය කරන්නේ දැන් නොපිච්චෙන්න උත්සාහවත් වුණත් උත්සාහවත් නොවුනත් පින්වතුන් දෙන්නම එක සමානව පිච්චෙනවා නේද? නොපිච්චින්න පුළුවන් කමක් නැහැ නේද? ඒ වගේ පින්වතුනි මේ දුක මම වෙලා නම් මේ දුක මගේ වෙලා නම් මේ දුක මගේ ආත්මය වෙලා නම් පින්වතුනි මේ දුකේ අපි බැසගෙන නම් ඉන්නේ දුක උපද්දවගෙන නම් ඉන්නේ. දැන් මේ දුකෙන් අපි මිදෙන්නට උත්සාහවත් වුණත් දුක් විඳිනවා උත්සාහවත් නොවුනත් දුක් විඳිනවා. අපි ඒක ටිකක් සම්මර්ෂණය කරලා නුවණින් බලමු. මෙන්න මෙහෙම පින්වතුනි අපිට හොඳට මේ ලෝකෙ දිහා බැලුවහම පේනවා කිසිම විදිහක දුකක් නැතුව ඉන්නට ඕනේ කියලා. දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් හොයලා යාන වාහන හදාගෙන බොහෝ සැපසේ දුක නැතුව ඉන්නට උත්සාහවත් වෙන ලෝකයක් පුද්ගලයෝ අපිට හම්බගෙනවා. එතකොට තව අපිට පේනවා අපි කාලකන්ණී කියලා හිතන ජීවිතය සාර්ථක කරගන්න කිසි උත්සාහයක් නැති කුසීත පුද්ගලයොත් අපිට පේනවා. දුක නැතුව ඉන්න කියලා කිසිම උත්සාහයක් නැති අයත් අපිට පේනවා. දැන් හොඳට බලන්න මෙතනදී ඒ නොයෙක් විදිහේ දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් හොයලා දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙච්ච කෙනා තිමතුණි ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? එයාට අප්‍රියං හයක් වීමේ දුක එන්නේ නැද්ද? ප්‍රියංගෙන් වෙන්වීමේ දුක එන්නේ නැද්ද? හිතෙන්ද නොලැබීමේ දුක එන්නේ නැද්ද? මේ කායික මානසික අපහසුකම දුක එන්නේ නැද්ද? එනවා. එහෙනම් දැන් දුක නැතුව ඉඳ කිසි උත්සාහයක් නැති අපි කුසීතයි කියපු පුද්ගලයා දිහා බලන්න. මේ පුද්ගලයාත් ඉපදීමේ දුක, ලැඩවීමේ දුක, මහලු භවයේ දුක, මරණ දුක, අප්‍රියං හයක් වීමේ දුක විඳිනවා. මෙතනදී මේ දෙන්නම එක විදිහටම දුක් විඳලා. හිමතුනි මේ ලෝකයේ මොනතරම් සැපයි කියන ධර්මතාවයක් තිබුණත් පළක් තියනවද? මේ ටික නේද දුක? මේ දුක හිමමනේ අපේ ජීවිතවල. එහෙනම් මේ අපේ උත්සාහය හිස් එකක් නෙමෙයිද? උනෝකටයි මම කිව්වේ ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් දැන් ගිනි ගොඩ තුල නම් යම් කිසි කෙනෙක් ඉන්නේ. එයා නොපිච්චින්ද උත්සාහවත් වුණත් නැතත් දෙන්නම පිච්චෙනවා. එහෙනම් ඒ වගේ තමයි මෙන්න මේ දුක කියපු එක ඉපදිලා නම් දුක උපද්දවගෙන නම් අපි ඉන්නේ පින්වතුනි. දැන් අපි දුකෙන් නිදෙන්නට උත්සාහවත් වුණත් දුක නැතත් දුක. අපි මතක තබා ගන්නට ඕනේ දුක කියන කාරණාව උපන්නොත් පින්වතුනි දුකේ ඇති බවත් දුක නැති බවත් දුක කියන කාරණාව. ඒ වගේ මෙන්න මේ කරුණත් හොඳට සිහි කරගන්නට මේ පින්වතුන් දැකලා ඇති පින්වතුනි පළඟැටියෝ. මේ පළඟැටිය පහන් දැල්ලට ගොඩාක් කැමතියි, ගොඩාක් ආසයි. මේ ආස කරන දේ ලබා ගන්නවා කියලා කියන පහන් දැල්ලට පයින්නවා. පයින්නකොට පිච්චෙනවා, දුක එනවා. නා ආපහු පණ තිබුණොත් ආයෙත් මේ පහන් දැල්ලට පයින්නවා. හොඳට බලන්න පහන් දැල්ලට පනින මේ පළඟැටිය දුකට කැමතිද කියලා. පළඟැටිය දුකට කැමති නැහැ. පළඟැටිය කැමති පහන් දැල්ලට. නමුත් පහන් දැල්ල දුකයි කියන නුවණ යාට නැහැ. ඒ හින්දා තමන් කැමති දේ පහන් දැල්ල පහන් දැල්ලට පයින්නවා. නමුත් එයා නොදන්නවා උනාට යථාර්ථයක් තියෙනවා. ගින්න කියන එක පවිතුයි, පවිත ස්පර්ශයක් තියෙන එක දුක කියන ධර්මතාවය. මෙයාට නුවණ නැති උනාට මේ අනුවණ කම නිසා මෙයා අනුවණ කමින් දුක් විඳිනවා. මේ ගින්නට දැවිලා පිච්චෙනවා, දුක එනවා. නමුත් මෙයා දුකට කැමති නැති බවයි ඇත්ත. සැපටයි කැමති. පින්වතුන් ඒ වගේ හොඳට අපි දිහා සිහි කරලා බලන්න. අපි කවුරුවත් දුකට කැමති නැහැ. නමුත් අපි කැමති ඇහැට, අපි කැමති කනට, අපි කැමති දිවට, නාසයට, ශරීරයට, සිතට. නමුත් අපි දන්නේ ඇහැ කියන්නේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාස වූ ධර්මතාවයක් කියලා. මේක දුක කියලා අපි දන්නේ. අපි කැමති උනේ ඇහැට. නමුත් අපි ඇහැේ ධර්මතාවය, ඇහැේ යථාර්ථයේ දුක. අපි කැමති දේ ලබා ගත්තා කියලා කියන්නේ අන්තිමට අපි දුකයි ලබාගෙන තියෙන්නේ. පළඟැටිය වගේ අපි දන්නේ අපි මේ තණ්හ කළ තියෙන දුකට කියලා. අපි මේ අපිට දුක්ඛේ අඥානං කියලා කිව්වේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ කවුරුවත් දුකට කැමති නැහැ. නමුත් හැමෝම කැමති යහකන දිවනාසේ ශරීරේ මනසකින් මේ ටිකට කවුරුත් කැමති. මේක මගේ කියලා අල්ලගන්නවා. නමුත් මේක දුක කියලා දකින්ද ලෝකය සමත් වෙලා නැහැ. එහෙනම් පින්වතුන් හොඳට නුවණින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් දුක් සත්‍ය ඥානයක් කියලා පෙන්වනනම් මහන්නේ මේ දුක කියන්නේ ඇත්තක් කියලා පෙන්වනනම් පින්වතුනි මෙන්න මෙතනට අපේ නුවණ යොමු වෙන්නට ඕනේ. එදාටයි මෙයා ඇහි කලකිරෙන බවක්, දිවේ නාසයේ ශරීරයේ කලකිරෙන බවක් වෙනවා නම් වෙන්නේ. ඔය ටික නොදැන ඇහැ මම මගේ කියන තැනක ඉඳගෙන අපි මුණ දහමක යෙදුණත් පින්වතුනි අර්ථයක් නම් අපිට ලැබෙන්නේ නැති වෙයි. ඊට පස්සේ පින්වතුනි දැන් අපි නුවණින් සිහි කරලා බලමු. ඊට පස්සේ එහෙනම් සත්‍ය ඥානේ දුක් සමුදය සත්‍ය කියලා කියේ මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලා බැලුවේ දුක්ඛ ආර්ය සත්‍ය. මෙන්න මේක තමයි දුක කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක ඇතිවීමට හේතුව බුදුරජාණන් වහන්සේ දැක්කා. පින්වතුනි පෙර ජීවිතයේ තිබුණු තණ්හාව නිසායි අද මේ වගේ දුක් වූ මේ ආයතන ටික ලැබුණේ. මේ අද පවතින තණ්හාව නිසායි, අද පවතින මේ තණ්හාව නිසායි මතුවට මේ දුක් වූ ආයතනයන්ගේ පහළවීමක් වෙන්නේ. මතු අද තණ්හාව තිබුණොත් ඉන්නතුනි මේ දුක් වූ ස්පර්ශ ආයතන හයේම ඉපදීම නැවත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. තණ්හාව තිබුණොත් නැවත ඉපදීමක් වෙනවා. මොකේ ඉපදීමක්ද? ඇහි ඉපදීම, කනේ, දිවේ, නාසයේ, ශරීරේ, සිතේ ඉපදීමක් වෙනවා. උපන්නොත් පින්වතුනේ නක්ති ජාත සමරණං, උපන්න කෙනාට නොමැරී ඉඳීමක් නැහැ. උපන්නොත් උපන් නැහැ, ලෙඩ වෙනවා, දිරනවා, ලෙඩ වෙනවා, මැරෙන, ශෝක පරිදේව දුක් දොම්නස් කියන ධර්මතාවයන්ගෙන් යුක්තයි. ආපව ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උරුම වෙනවා. එහෙනම් අපි දත යුතුයි පෙර තණ්හාව නිසා අද මේ දුක ඇති උනේ. අද මේ තණ්හාව තිබුණොත, මේ තණ්හාව ඇති වුණොත, තණ්හාව ඇති වෙන විදිහට වාසය කළොත, මේ දුක් වූ ස්පර්ශ ආයතන හයේ මතු ඇතිවීමක් වෙනවා, මතු පහළවීමක් වෙනවා. පින්වතුනි, මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම කියලා කියන්නේ මේ ලෝකී ඇතිවීම. ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ ලෝකී ඉපදීම. පින්වතුනි, ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ සියල්ල ඉපදීම. ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ ජරා මරණයන්ගේ ඉපදීම. එහෙනම් මෙන්න මේ දුක ඇති වෙන හේතුව හැටියට පෙන්වුවා බුදුරජාණන් වහන්සේ තණ්හාව කියලා පෙන්වුවා. මෙන්න මේක දුක් සමුදයාරය සත්‍ය. දුක් නිරෝධාරය සත්‍ය. මෙන්න මෙතන තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන තැන. පින්වතුනි, හොඳට සිහි කරලා බලන්නට, හොඳට සිහිය නුවණ අවධානය යොමු කරන්නට ඕන තැනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණේ දුක්ඛ නිරෝධය මොකක්ද කියලා. ඒ තණ්හාව අතීත තණ්හාව නිසායි අද මේ දුක ඇති උනේ. ඒ තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම්, අත්හර දැමීමක් තියෙනවා නම්, ගෙවා දැමීමක් තියෙනවා නම්, මුත්‍ති මිදීමක් තියෙනවා නම්, අනාලිය ආලිය නොකිරීමක් තියෙනවා නම්, මෙන්න මේක තමයි ඒ නිවන කියලා පැනෙන්නේ. කුමක් නිසාද? හොඳට මෙන්න මෙතනින් බලන්න. මේ තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ? පින්වතුනි, මතු දුක් ආයතනයන්ගේ ඉපදීම නැති වෙනවා. මේ ලෝකේ ඉපදීම නැති වෙනවා. මේ සියල්ල ඉපදීම නැති වෙනවා. ජරා මරණයන්ගේ ඉපදීම නැති වෙනවා. පින්වතුනි, නිවන කියලා කිව්වේ මේ සලායතන නිරෝධයට නමක්. ස්පර්ශ ආයතන හයේ නිරෝධයට නමක්. ස්පර්ශ ආයතන හයේ නූපද්මට නමක්. ජරා මරණයන්ගේ නූපද්මට නමක්. හේතුන්ගෙන් හටගන්න හැම දෙයකම හට නොගන්න බවට නමක්. මෙන්න මෙතන හොඳට බලන්න, මම මුලින් මතක් කළා වගේ පින්වතුනි, ඇති වෙන දෙයක නැති වෙන ධර්මතාවයකුත් තියෙනවා, ඇති වෙන බව නැති වෙන ධර්මතාවයකුත් තියෙනවා කියලා ධර්මතාව දෙකක් තියෙනවා. දැන් මේ ලෝකය ඇති වෙන ධර්මතාවය නැති කරන එකට කියනවා මොකද්ද? නිවන කියලා. තණ්හාව නිසා නම් මේ දුක් වූ ආයතන ඇති වෙන්නේ. පින්වතුනි, අද මේ තණ්හාවගේ නැති කිරීමෙන් දුක නූපදින තත්ත්වයටපත් වෙනවා. මම උපමාවක් කිව්වොත්, ගෙයක් හදන්න වැලි, ගඩොල්, සිමෙන්ති අපිට ඕනේ නම්, පින්වතුනි, යම් වෙලාවක වැලි, ගඩොල්, සිමෙන්ති නැති වුණොත් මොකද වෙන්නේ? ගෙයක් නූපදින ස්වභාවයටපත් උනේ නැද්ද? ගේ නැති වුණා නෙමෙයි, ගේ හදන්න තියෙන හේතුව නැති වෙනකොට ගේ කියන එක නූපන්න වෙනවා. හැම දෙයකම ස්වභාවය මෙහෙමයි. ඇතිවෙච්ච දෙයක නැති වෙන එකට වඩා මේක ගොඩක් වෙනස්. ගඩොල්, වැලි, සිමෙන්ති මේ කාරණා ටික ගෙයක් හදන්න හේතු වෙනවා නම්, මේ ගෙයක් හදන්න හේතු වෙන හේතු ටික කලම නැති වුණොත්, හේතුව නැති වෙනකොට ඵලය නූපන්න කියන තත්වයට යනවා. උපන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි, මේ ඇහැ කියන ඵලය ඇති උනේ තණ්හාව නැමැති හේතුවෙන් නම්, මේ ලෝකයේ කියන එක ඇති උනේ තණ්හාව නැමැති හේතුවෙන් නම්, එහෙම නැතිනම් ජරා මරණ ඇති උනේ මේ තණ්හාව නිසා නම්, කෙටියෙන් කියනවා නම් මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමෙන් සියල්ල ඇති වුණා. එහෙනම් සියල්ල ඇතිවීම උනේ තණ්හාව නිසා නම්, පින්වතුනි, තණ්හාව නැමැති හේතුව නැතිකොලොත් මේ දුකට මොකද වෙන්නේ? දුක නූපදින ස්වභාවයට යනවා. ජරා මරණ නූපදින ස්වභාවයට යනවා. ලෝකේ නූපදින ස්වභාවයට ගියා. පින්වතුනි, මේ ලෝක නිරෝධයට කියන්ට වෙනවා නිවන කියලා. පින්වතුනි, මෙන්න මේ වගේ කෙනෙක් අද තණ්හාව නැති කරලා කීනා ජාති මේ දුක් වූ ආයතනෙගේ ඉපදීම නැති කළොත් මෙන්න මෙතෙන්ට කියන්ට වෙනවා සූපදිශේෂ නිබ්බාන කියලා. දැන් තණ්හාව නැති කරලා ඉපදීම නැති කළා. ඊට පස්සේ, නමුත් මේ දුක් වූ ආයතන පෙර තණ්හාව නිසා හැදුණු මේ ස්පර්ශ, මේ දැන් ස්කන්ධ මාත්‍රයක් වෙනවා නම්, පින්වතුනි දිව්‍ය අතීතක් මේ ටික තිබිලා මේ ටිකත් ගෙවිලා ශේෂ වෙලා යනවා. එතකොට මෙන්න මේ ටිකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණ ස්කන්ධ පරිනිර්වාණ කියලා. මෙතනදී හොඳට අපි බලන්නට ඕනේ අපි ගොඩාක් දෙනෙක් ඉන්නේ තණ්හාවගේ නැති බව නිරෝධයයි කියලා. මේක වැරදි පින්වතුනි. ඒකට හේතුව අපි ගොඩක් දෙනෙක් දකින්නේ රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියලා. රාගක්ඛය වෙන බව, දේශක්ඛය මොය වෙන බව, මෝහක්ඛය වෙන බව නිවනයි කියලා අපි හිතන්නේ. නමුත් රාග දේශ මොහ දුරවීම නිවනන නිවන හේතු ප්‍රත්‍ය වෙනවා. මොකද්ද මේ රාග දේශ මොහ නැතයි කියන ප්‍රත්‍යයෙන් ඉපදිලා නිවන නැති ප්‍රත්‍ය කියනවා මෙතන. නමුත් පින්වතුනි රාග දේශ මොහ නැතිවීම නිවනයි කිව වෙන මොකුත් හින්දා නෙමෙයි. රාග දේශ මොහ නැති වෙනකොට දුක නූපදින ස්වභාවයට යනවා. දුක ඉපදිච්ච එකක් නැති වෙනවා හැම නෙමෙයි. ඉපදෙන්න තියෙන හේතුවම නැති වෙලා ඇති වෙන්න තියෙන හේතුවම නැති බවට ගියා. එහෙනම් පින්වතුනි මතු ආපහු විරත් චිත්ත ආයතිකේ බවස්මින් නැවත භවයකට නොඇලුණු සිටින් යුක්තව නිවෙන්ට පුළුවන් පහනක් වගේ. කුමක් නිසාද? කලම මේ දුක් වූ ආයතනයන් උපදින්න තියෙන හේතුව නැති කිරීම නිසා නැවත මේ දුක් වූ ආයතනය උපදින්නේත් නැහැ. ජීවත් වෙද්දීම මේ දුකේ ඉපදීම නැති කරන්න පුළුවන්. මේකට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැක්කා කියලා. මෙතන ඉඳලා මෙයාට මේ සලායතන නිරෝධයේ විтин විට අරමුණු කරන්න පුළුවන්. ස්පර්ශ ආයතනයේම ආයතන 6ෙම ස්පර්ශ ආයතන 6ෙම නිරෝධයේ අරමුණු කරන්ටත් පුළුවන්. ඒ වගේම අන්තිම මොහොතේදී මේ ඉතුරු ස්කන්ධ ටික ශේෂ වෙනවා. මේකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. මෙන්න මේ දුකේ නිරෝධයට පනවන්න පුළුවන් පින්වතුනි නිවන කියලා. එහෙමනම් මෙන්න මේ හොඳට අපි දැනගන්නට ඕනේ දුක කියලා කිව්වෙ මොකද්ද? මේ ඇහැ කන දිව නාසය ශරීරය මෙන්න මේ දුක් වූ ආයතන ටිකයි ජරා මරණයි මේ ටික දුක. දුකට හේතුව පින්වතුනි පෙර තණ්හාව නිසායි අද මේ දුක ඇති වුනේ. අද තණ්හාව තිබුණොත් මතුවටත් මේ දුකේ නැවත නැවත පැවැත්මක් වෙනවා. එහෙනම් දුක නිරෝධය කියලා කිව්වෙ මොකද්ද? අද තණ්හාව නැතිකොලොත් මේ දුක් වූ ආයතනය මතු නූපදින ස්වභාවයට පත්කරන්න පුළුවන් බවට යනවා. මතු දුක නූපදින ස්වභාවයට පත් වෙනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා මොකද්ද? සෝපදිස්සස නිබ්බාන කියලා. ඒ වගේම මේ ජීවිත සම්පතිය අතහැරන දවසේදී ඒ ඉතුරු ස්කන්ධ ටිකක් නැති වෙනවා. ස්කන්ධ නිසා එන දුකක් නැති වෙනවා. මේ නිසා මේකට කියන අනුපදිශේෂ නිර්වාණය කියලා. එහෙන නිවන කියලා කිව්වේ මොකද්ද? දුක්ඛ නිරෝධය නිවනයි. සලා කෙටියෙන් තේරුම් කරගන්නට සලායතන නිරෝධය නිවනයි කියන එක බොහොම වටිනා. ඒ වගේම බොහොම ගැඹුරු දහම් කොටස් රාශියක් තියෙනවා. මේ සියල්ලමට මේ අවස්ථාවේදී පෙන්වන්නට තරම් කාල වේලාවක් නෙවෙයි. එතකොට පින්වතුනි දැන් ඊට පස්සේ සත්‍ය ඥානය කියලා හම්බුණා. ඒ තණ්හාවගේ නැතිවීමෙන් දුක නූපදින ස්වභාවයට පත් කරන බවක් තියෙනවා නම් මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධය කියලා දැක්කා. මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධාරිය සත්‍යය කියලා ඇත්ත දැක්කා පෙන්වුවා. ඊට පස්සේ දැක්කා මේ දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා දුක නූපදින ස්වභාවයට පත් කළ යුතුයි කියලා යම් නුවණක් තියෙනවා නම් කෙනෙකුට මෙන්න මේක නිවැරදි දැකීමක් සම්මා දිට්ඨි කියලා දැක්කා. මෙන්න මේ නුවණ මුල් වෙලා ඉතුරු සිටින් කිරින් කිරින් යෙදෙනවා නම් මෙන්න මේ ධර්මතාවය තමයි නිවනට තියෙන මඟ කියලා පැනෙව්වා. මේකට පෙන්වුවා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරේ සත්‍ය කියලා. ඔන්න පින්වතුනි සත්‍ය ඥානය දැන් ලැබුණා. ඔන්න දැන් ඇත්ත ඇති හැටි මෙයා දැනගත්තා. දැන් නිවන කියන්නේ මොකද්ද කියලා දැක්කා. එතකොට සසර කියන්නේ ජරා මරණ කියන්නේ මොකද්ද කියලා දැක්කා. ඒ ජරා මරණ දුක ඇති උනේ කොහොමද කියලා දැක්කා. නැවත නැවත ඇති වෙන හැටි දැක්කා. ඒ ජරා මරණ දුක නැති වෙන්නට නම් ඒ ජරා මරණ දුක මතු නූපදින්නට නම් නැති වෙන්නට නෙමෙයි නැති වෙන්න තිබුණු දෙයක් වෙන්නට ඕනේ. මතු දුක නූපදින්නට නම් මේ තණ්හාව නැති වෙන්නට ඕනේ කියලා දැක්කා. තණ්හාවගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙන හැටි දැක්කා. එහෙනම් දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා මේ දුක්ඛ නිරෝධය සාත්කල යුතුයි කියන නුවණක් වෙයි නම් මෙන්න මේ කාරණාවම මේ ධර්මතාවය ලබන්ට හේතු භූත වෙන බවත් නුවණින් දැක්කා. මෙන්න මේ කරුණු හතර දැක්ක සත්‍ය ඥානය කියලා. ඔන්න දැන් යාට ඊට පස්සේ හම්බුණා කෘත්‍ය ඥානය කියන එක. දැන් කරන්ට යමක් හම්බුණා මොකද්ද? දුක හේනම් පිරිසිඳ දත යුතුයි, සමුදේ ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාත් කළ යුතුයි, මග වැඩිය යුතුයි කියලා ධර්මතාවයක් හම්බ වුණා. මෙන්න මෙතන අපි ටිකක් නුවණින් බලමු. බොහොම කෙටි කාල වේලාවක් අපිට තියෙන්නේ. කොහොමද අපි දුක පිරිසිඳ දැකලා සමුදේ ප්‍රහාණය කරන්නේ, සමුදේ නැති කරන්නේ? ඒ සමුදේ නැති කිරීමෙන් නිරෝධය නැත්නම් දුක්ක නිරෝධය සාත් කරන්නේ කොහොමද කියන කාරණාව අපි නුවණින් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යතහාපි මූලේ අනුපද්දවේ දල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති, ඒවං තණ්හා අනුසය අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං කියලා පෙන්වුවා. යම් ගහක මුල දැඩිව කිසිම උපද්‍රවයක් නැතුව තියෙනවා නම් ඒ ගහ කැපුවත් නැවත නැවත මේ ගහ දලුලනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා අනුසය අනුහතේ, මේ තණ්හා අනුසය නැසුවේ නැත්තම් නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං, මේ දුක නැවත නැවත ඇති වෙනවා කියලා. පින්වතුනි, තණ්හා අනුසය කියලා කියන්නේ මොකද්ද? අපි මෙන්න මෙතන හොඳට සිහි කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. තණ්හා අනුසය කියන තැන අපි සිහි කරගන්නට අපි එක අවස්ථානුකූලව පොඩි උපමාවක් අරගෙන සිහි කරලා බලමු. තණ්හා අනුසයවත් නොයදන ආකාරයට දුක පිරසෙන් දකින්නේ කොහොමද කියලා. ඒ සඳහා සතර සතිපට්ඨානේ අපි එක කමඨහනක් අරගෙන බලමු. කායානුපස්සනාවේ අපි ඉරියාපත කමඨහන අරගෙන මේකෙන් කොහොමද අපි නිවන් දක්ින තැන දක්වා කටයුතු කරන්න කියලා හොඳට බලමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යනකොට යන බව, ඉඳගෙන හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව, ඇවිදිනකොට ඇවිදින බව, නිදාගන්නකොට නිදාගෙන ඉන්න බව නුවණින් දැනගෙන කරන්න, යම් යම් ආකාරයකට මේ කය පවතින ඒ ආකාරයට නුවණින් දැනගෙන කරන්න කියලා. අපි කියමු අපි යම් ඉරියව්වක ඉඳගෙන ඉන්නවා කියලා හිතමු. පින්වත්නි, දැන් අපි ගොඩාක් වෙලා ඉඳගෙන හිටියොත් අපිට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනව නේද? එහෙනම් පින්වත්නි, මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙනවනම් මේ දුකේ ආරම්භය කොයි වෙලාවේද? අපි යම් මොහොතක ඉඳගන්න ඉරියව්වට ආවනම්, ඉඳගන්න ඉරියව්ව ඇති උනේ යම් මොහොතකද, පින්වත්නි, මේ දුකේ ආරම්භය එතනයි. එහෙනම් පින්වත්නි, ඉඳගන්න ඉරියව්වේ ආරම්භයක් දුක, ඒකේ පැවැත්මක් දුක, ඒකේ කෙලවරක් දුක. පින්වත්නි, මේ කෙලවරට යනකොට දුක දැඩි බවක් තිබුණා, නැඩ වෙනකොට දුකේ සාමාන්‍ය මට්ටමක් තිබුණා, පටන් ගැම්ම දුකේ අඩු බවක් තිබිලා තියෙනවා. දුකේ අඩු වැඩි බවක් තිබිලා තියෙනවා. නමුත් මේ පරිහරණය කරලා තින්නේ මේ එකම ඉරියව්ව දුක. එතකොට ඔන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතිවීමත් පැවතීමත් නැතිවීමත් දුක. ඔන්න අපි ඒ ඉරියව්වෙන් තව ඉරියව්වකට ගියා කියලා හිතන්න, අපි හිටගත්ත කියන්ට. දැන් හිටගන්න ඉරියව්වේ ආරම්භය කියලා කියන්නේ පින්වතුනි මේ දුකේ ආරම්භය. මේ හිටගෙන ඉන්න ඉරියව්ව පවතිනවා කියලා කියන්නේ මේ දුක පවතිනවා. දැන් මේ හිතගෙන ඉන්න ඉරියව්වේ හොඳටම කෙරවලට යනකොට හොඳටම දුක එනවා. එහෙනම් මේ දුකේ අඩු වැඩි බවක් තියෙනවා. ඔන්න දැන් අපිට ඉඳගන්න ඉරියව්ව කියලා නිරුද්ධ වුනෙත් මොකද්ද? දුක. හිතගන්න ඉරියව්ව කියලා ආරම්භ වුනෙත් මොකද්ද? දුක. දුකම ඉපද, දුකම පැවත, දුකම නිරුද්ධ වෙනවා. ඔන්න ඒ දුක නිරුද්ධ වුණා කියලා කියන්නේ තව දුකක ඉපදීමක්, තව ඉරියව්වක ඉපදීමක්. මෙන්න මේක තමයි පින්වතුනි යථාර්ථයේ ඇත්ත. නමුත් හොඳට සිහි කරලා බලන්ද, ඉඳගෙන ඉන්න ඉරියව්වේ කෙරවල අපිට හොඳටම දුකක් වෙනකොට, හිටගෙන ඉන්න ඉරියව්වේ, හිටගෙන ඉන්න දුකේ අඩු බව අපිට පේන්නේ සැපක් හැටියට. අපි මතක් කළා හිටගෙනම ඉන්න ඉරියව්ව දුකක් වුණා නම් මේ ඉරියව්ව, හිටගෙනම ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙන්න පටන් ගත්තේ, මේ දුක ආරම්භ වුණේ කොතනද? යම් මොහතකදී නම් හිටගත්තේ ඒ මොහත. එහෙනම් පින්වතුනි, දැන් බලන්ද අපිට සැප කියලා හම්බ වෙන්නේ මොකක්ද කියලා, ඉස්සෙල්ලා ඉරියව්වේ දුකේ දැඩි බවට සාපේක්ෂව මේ ඉරියව්වේ දුකේ අඩු බවයි අපිට සැප කියලා හම්බ වෙන්නේ. ඔන්න පින්වතුනි, අපිට සැප වේදනාව හම්බ වෙන තැන මෙන්න මේ වගේ කෙලෙස්කින් තමයි පින්වතුනි ලෝකේ අපි සැප විඳින්නේ. නමුත් ඇත්තටම මේක දුක තිබිලා දුකේ අඩු බවක් මිසක සැපට කරුණක් එහෙම තිබිලා නෙමෙයි. ඉඳගෙන ඉන්න නැත්නම් හිටගෙන ඉන්න ඉරියව්වේ මුල් ටික අපි සැප හැටියට දකිනවා, කෙරෝලම අපිට දුක හැටියට හම්බ වෙනවා, මැද උපේක්ෂාව හම්බ වෙනවා. දුකම උපද දුකම පැවත දුකම නිරුද්ධ වෙච්ච ඉරියව්ව තුල අපිට හම්බ වෙන්නේ සැප දුක් උපේක්ෂා කියලා තැනක්. සැප වේදනාවට ලෝභ කරනවා, දුක් වේදනාවට ද්වේෂය ඇති වෙනවා, උපේක්ෂා මෝහ වේදනාවේ රැවටෙනවා. මේක තමයි පින්වතුනි ලෝභ දේශ මෝහ. නමුත් මේ ලෝභ දේශ මෝහ නැති වුණත් පින්වතුනි කිනෙකුට සැපය හෝ දුක හෝ උපේක්ෂාව හම්බ වෙනවා නම් මෙපමණකිනුත් න්යාට තණ්හා අනුසය තියෙනවා, අවිද්‍යා අනුසය තියෙනවා. කිනෙකුට සැප දුක් උපේක්ෂාව හම්බ වෙනවා නම් පින්වතුනි මෙන්න මෙතන ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයෙන් නැ දුක්ඛේ ඥානන් නැ දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙන අරමුණක කිනෙකුට එකතැනක් හෝ සැප හැටියට උපේක්ෂා හැටියට හම්බ වුණොත් දුක්ඛේ ඥානන් කියලා කියන්න පුළුවන්ද? මෙයා දුක දන්නවා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පින්වතුනි යම් කිසි කෙනෙක් ඕක බොහොම ලස්සනට පෙන්වනවා වජිරා සූත්‍රයේදී වජිරා භික්ෂුණීන් වහන්සේ දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙනවා වෙනාන් කවරක්ද කියලා අහනවා. එතකොට අපි හොඳට පින්වතුනි ඇත්ත ඇති හැටි මේ සතර ඉරියව්වට හිත තබලා හතර ඉරියව්ව සිහි කළොත් ඉඳගෙන ඉන්නවා කියලා අතහැරලා තියෙනත් අපිට දුක හිත ගන්නවා කියලා ඉපදිලා තියෙන්නේ දුක කියලා අපිට නුවණ ආවොත් අපි කවදාවත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ දුකට සාපේක්ෂව හිතගෙන ඉන්න ඉරියව්වට ආස කරන්නේ නැහැ. ඒකෙත් කලකිරෙනවා. මේ හිතගෙන ඉන්න ඉරියව්වේ දුකට සාපේක්ෂව නිදා ගන්න හෝ ඇවිදින ඉරියව්ව සැප හැටියට අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ ඉරියව්ව දුක හැටියට දැක්කොත් මේ හතර ඉරියව්වම දුකයි කියලා යම් වෙලාවක දැක්කොත් පින්වතුනි එයාට ලෝකිතියුල සැපක් කියලා හම්බ වෙන්නේ නැහැ. එයාට දුකක් කියලා ගැටෙන්න දෙයක් හම්බ වෙන්නේත් නැහැ. සැපද සාපේක්ෂව ලෝකේ අපිට දුක හම්බ වුනේ. එයාට ලෝකෙ තුල හම්බ වෙන විදිහ මෝහසහගත උපේක්ෂාවකුත් නැහැ. එතකොට මේ හතර ඉරියව්වම දුකයි කියලා යම් වෙලාවක දැක්කොත් පින්වතුනි එයාට දුකේ කලකිරීමක් ඇති වෙනවා. මේ දුකේ කලකිරනකොට දුකේ නොයැලෙනවා පින්වතුනි. දුකේ නොයැලෙනකොට දුකෙන් මිදෙනවා පින්වතුනි. දුකෙන් මිදුනහම මිදුනා කියන නුවණෙනවා කියන જાති. ඔන්න දැන් જાතිය ක්ෂේවිය නැවතයි උපදින්නේ නෑ. උපදින්න තියෙන යම් තණ්හාවක් තිබුණා නම් යම් හේතුවක් තිබුණා ඒක ක්ෂය වුණා. ඒ හේතුව නැති වෙනකොට නැවත උපදින්නේ නෑ කියලා දැක්කා. උසිතම් බ්‍රහ්මචර්යය මේ බ්‍රහ්මචර්යාව අවසానයි. කතං කරණියං කලයුත්ත කළා. මින් පස්සේ ආයේ කරන්න දෙයක් නෑ කියලා හොඳ නුවණක් මෙයාට එළඹ සිටිනවා. එහෙනම් පින්වතුනි අද දවසේදී මෙන්න මේ දහම මේට වඩා ගොඩාක් ගැඹුරු ඒ වගේම ගොඩක් විස්තර වශයෙන් දැක්ක යුතු විස්තර කරගත යුතු වටිනා දහම් කොටස් රාශියක් තියෙනවා. නමුත් ඒක අපිට මේක අවස්ථාව නෙමෙයි, බොහොම සීමා සහිත අවස්ථාවක් මත මේ කරුණ ටික ඉදිරිපත් කරන්න හම්බ වෙලා තියෙන්නේ. නමුත් මෙතෙන්දී විශේෂයෙන්මම පෙන්වන්නට හේතු වුණේ පින්වතුනි අපි ඉස්සෙල්ලා බෞද්ධයෝ හැටියට නිවන කියන්නේ කුමක්ද කියන ධර්මතාවය පිළිබඳ නුවණින් දැක්ක යුතු බවක් වෙනවා. එතකොට මේ වාද විවාද තර්ක විතර්ක අපිට ඇති වෙන්නේ නැහැ. අපි මනාකොට මේ ශාසනය හඳුනගත්තොත් එතකොට ඒ නිසා මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කළ සත්‍ය ඥානය සත්‍ය හැටි දකින්න උත්සාහවත් වෙන්න මෙන්න මේ වගේ කෘත්‍ය ඥානය දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළා නිරෝධය සාත් කරන්නට පුළුවන් විදිහට මේ වගේ කෘත්‍ය ඥානය කරන්න මම පෙන්වුවා වගේ දුකම මේ විදිහට පිරිසිඳ දැකලා තණ්හා අනුසය කියලා හම්බුනේ සැප දුක් උපේක්ෂාවත් නැති කරලා කෙලෙස් නැති කරලා තණ්හා නිරෝධයකින් දුක්ඛ නිරෝධය සාත් කරන්ට. එතකොට දුක පිරිසිඳ දැකලා ඉවරයි, සමුදය ප්‍රහාණය වෙලා ඉවරයි, නිරෝධය සාත් වෙලා ඉවරයි, මග වැඩිලා ඉවරයි කියන මේ කරුණට කියන කෘත්‍ය ඥානය කියලා. අපි හැමදෙනාට මේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය කියන ධර්මතා තුන අවබෝධ කරගෙන මේ ජීවිතයේම සසර දුකින් එතර වෙන්නට පුළුවන්, ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි අනන්ත සසර පටන් බොහෝ කාලයක් ඒ මේ අත දුවමින් සැරිසරමින් අපි හැමදෙනාම නොඑක් විදිහේ දුක් වින්දා. අද මේ ලෞතර ශාසනය හම්බ වෙච්ච වෙලාවේ අපි මේ ධර්මයේ නුවණින් සම්මර්ෂණය කරලා ඒ වගේම මේ ධර්මයේ නුවණින් සිහි කරලා නුවණින් සිහිපත් කරලා කොහොම හරි මේ සසර ගෙවා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි වටිනා බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙනවා, වටිනා කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා තියෙනවා, ඒ වගේම සද්ධර්මයක් හම්බ වෙලා තියෙනවා, ඒ වගේම වටිනා මනුෂ්‍යාත්ම භාවයක් හම්බ වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී හැම දිනම අපි ඒ අප්‍රමාදීව කටයුතු කරලා මේ ගැඹුරු ධර්මයේ කල්යාණ මිත්‍ර ඇසුර උපකාරයෙන් තෝරගෙන උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතයේම වහවහ අවබෝධ කරගන්නට අපි සෑම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ.